Honorable Professor L. M. Abeyvikrama, you have 10 minutes.
ගරු කතානායකතුමනි ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල ආයතන සම්බන්ධව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා සතුට වෙනවා ඊට පස්සේ පහුගිය දවස් 6 පුරාම විද්‍යාකාර කතාවල් අපට අහන්න ලැබුණා අලුත් මංගල ආයතන සම්බන්ධව එතන මේ සභාවේදී අපි අහගෙන හිටියා යම් යම් සාධනීය විවේචන තිබුණත් මේකට ගොඩක් කලකට අපි දාගෙන හිටියේ හොලෝ රිටොරික් මොනහරි වෙන වෙන කතාවල් තමයි ආයෙට වඩා අපට අහන්න ලැබුණේ. අත වශයෙන්ම ගතොතින් මේ කතාවල ඇතුලේ විවේචන ඇතුලේ තිබුණේ සමහර ක්ෂේත්‍රවල තියෙන අඩුපාඩු ඒවට ආයෙ මදිකම ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තපු තියෙන එක එක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තනි තනිව අරගෙන කරපු කතා මේ ඔක්කොම ගත්තම අපි වැඩිම දැක්කේ තමන්ගේ ක්ෂේත්‍රයට මොනවද අඩුවෙන් ලැබුණේ මොනවද තමන්ට වැඩිින් ලැබෙන්න ඕන කියන කාරණා. ඉතින් ඇත්තම අපි කවුරුත් ආසයි තම තමන්ගේ ක්ෂේත්‍රවලට වැඩිින් ලැබෙනවා. නමුත් අපි බලන්න මේක සාර්ව ආයවැය විදිහට දැක්කොතින් මේ ආයවැය අපි හැදුවේ මේ ආයවැය හැදුවේ මේ කේතුමති රාජධානී ආයවැය නෙමෙයි. අපි මේ ආයවැය හදන වෙලාව වෙනකොට අපේ රටේ ජනතාවගෙන් 126ක් දරිද්‍ර රේඛාවෙන් පහළ හිටියේ. ඒ වගේම තමයි මේක විශේෂයෙන් වතු ක්ෂේත්‍රයේ 150ක් ජනතාව දරිද්‍ර රේඛාවෙන් පහළ හිටිය රටක් අපේ රට. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවගෙන් පවුල් 142ක් 142ක් තමන්ගේ ආහාර වේල් අඩු කරලා එක්කෝ ආහාර වේල් ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් ආහාර වේලකට ගන්න ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් ඒ ආහාර වේල් වල තියෙන ගුණාත්මය තියෙන අපිට කැමති නැති ආහාර ගන්න තත්ත්වයට පත් කළා තිවිච රටක්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම රජයේ සේවකයෙක් ගත්තොතින් රජයේ සේවකයන්ගේ සාමාන්‍ය දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පවුල්වල ඒ රජයේ සේවයේ පවුල් සියල්ලම දරිද්‍රතා රේඛාවෙන් යට හිටියේ. තමන්ගේ ආදායම රුපියල් 66කට වඩා අඩු නම් මාසික ආදායම 4 දෙනෙක් ඉන්න පවුලක් ඒ පවුල් ඔක්කොම දරිද්‍ර රේඛාවෙන් යට හිටියේ. ඒ නිසා ඒ වගේ රටක් ඒ වගේම කුසිකර්මාන්තය කඩන් වටලා කර්මාන්ත කඩන් වටලා හතර අතේ ණය වෙලා ඒ වගේම වරායවල් ගුවන් තොටුපළවල් අපේ ඉඩම් විකුණන්න නියමිත වෙලා මේම තුවිච රටක තමයි මේ ආර්ථිකය අපිට ගොඩ ගන්න මේ ආයවැය සකස් කරන්න සිද්ධ වුණේ. ඉතින් අත වශයෙන් මේක ඉතාම අමාරුවෙන් ඉතාම ප්‍රවේශමෙන් ඉතාම සැලකිලිමත්ව හදපු ආයවැයක්. මේක සම්ස්තය වශයෙන් බැලුවන් පස්සේ තමයි මේ ආයවැය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අත වශයෙන් බොහෝ දෙනෙකුට මේ ආයවැය තේරුම් ගන්න උවමනාවක් තිබුණ නැහැ. බොහෝ දෙනෙකුට අවශ්‍ය වුණේ තමන්ගේ චරිත පොම්බ ගන්න එහෙමනම් තමන් වීරය වෙන්න මෙතන කතා කරා මිසක් අපි දැක්කේ නැහැ ගොඩක් කලාවට ඒ සාධනීය විවේචනයක් මේ ආයතන ඉදිරිපත් කරනවා. ඉතින් අත වශයෙන් මේ ආයය විශේෂත්වය තමයි කලින් ආණ්ඩුවල අපි ආයවැල් අහගෙන ඉඳලා තියෙනවා. ඒව කියවලා තියෙනවා. ඒව අපි දැක්කේ එක එක ඇමතිවරුන්ගේ එක එක පවුල්වල චරිත පුම්බ ගන්න ඒ අමාත්‍යංශයට වඩා ඒ ඇමතිට කොච්චර වෙන් වුණාද ඒ ඇමතිට මොනවද කරන්න පුළුවන් මේ වගේ තමන්ගේ චරිත පුම්බ ගන්න හදපු ආයවැය තමයි තිබුණේ. මේ ආයවැය එහෙම ආයවැයක් නෙමෙයි. මේ ආයවැය ඇතුලේ තියෙන්නේ ඒ සමස්ත ආර්ථිකය කොහොමද මේ වලෙන් ගොඩ ගන්න කියන ඒ දැක්මක් සහිතව හදපු ආයවැයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කෙනෙක් විදිහට මම කීප පොයින්ට් කීපයක් මතු කරන්න කැමති. අත වශයෙන් මම ආසම එක තමයි අපි කාලයක් අයවැයෙන් 106ක් වෙන් කරන්න කියලා අධ්‍යාපනයට පෙළපාල ගිය කණ්ඩායමක්. ඉතින් මේ ආයවේ දැක්කම අපි දකිනවා මේ ආයවේ ප්‍රමුඛම නැත්නම් මේ වැඩිම වෙන් කිරීම කරලා තියෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන්. විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යවුන්ගේ ඒ මහපොළ සඳහා රුපියල් 7500ක් දක්වා ඒ සුභ සාධන දීමනා වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි ළමා පෝෂණය වෙනුවෙන් විශේෂයෙන්ම පෙර පාසල්වල ප්‍රාථමික පාසල්වල 100 බිලියන 32.5ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම පාසල් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නංවන්න ඒ අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරන්න විශාල ප්‍රතිපාදනයක් මේ ආයවෙන් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපි දැක්ක පහුගිය වකවානුවේ ඌමනාවෙන් මේ ආණ්ඩු ප්‍රවාහන සේවය කඩන් වැටලා තිබුණේ ග්‍රාමීය පාරවල් යන්න බෑ. ඒ වගේම තමයි ග්‍රාමීය පාරවල් බොහෝ පාරවල් තියෙන බස් සේවා නතර කළා. විශේෂයෙන් ළංගමේ බස් සේවා නතර කළා. ඒ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රවාහන කටයුතු කරගන්න බැරි කළා. තමන්ගේ ත්‍රිවිල් වල විශාල ප්‍රමාණවලින් මුදල් වියදම් කරන යන්න සලස්සලා තිබුණේ අපේ ගම්වල. ඉතින් මේ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් සංවර්ධනය කරන්න විශාල මුදලක් මේ ආයතනයෙන් වෙන් කළා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ පාරවල් වල මේ අපි කියනවා සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් වාසිදායක නොවන පාරවල් ඒ ළංගම ගමනාගමන සඳහා බස් 1500ක් පමණ යොදවන්න ඒ ප්‍රතිපාදන ලබා දී තියෙන මේ ආයතනය. ඒක විශාල ජයග්‍රහණයක් අපි ලබපු. අනිත් පැත්තෙන් ගතුදී විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පහෝගේ වකවානුවේ ඌමනාවෙන්ම අපේ රටේ තියෙන බීජ ගොවිපළවල් වැහෙන්න සැලැස්තුවා. මහයිලුප්පල්ලම එවැගේම පැල්වෙහැර මේ වගේ විවිධ ස්ථාන තුච්ච බීජ ගොවිපළවල් වහලා බීජ නිෂ්පාදනය නතර කළා. අද වෙනකොට අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවියොන්ට සිද්ධ වෙලා තියෙනවා මහා විශාල බීජ ප්‍රමාණයක් රටින් ආනයනය කරන්න. 2023 අවුරුද්දේ රුපියල් බිලියන 2831 රුපියල් මිලියන 2831 බීජ ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. අපේ ගොවියොන්ට සිද්ධ වෙලා තියෙනවා එක පැපොල් ඇටයකට රුපියල් 70ක් ගෙවන්න, එක ගර්කින් ඇටයකට රුපියල් 50ක් ගෙවන්න. අපේ ගොවිපළ වල තියෙන බීජ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩන් වැටලා තියෙනවා. ඉතින් මේ හරහා අපිට විශාල කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශාල අභියෝගයක් මුහුණ දෙලා තියෙනවා. මේ අයවැයෙන් විශේෂයෙන්ම බීජ ගොවිපළ වල නගා සිටවන්න, බීජ නිෂ්පාදනය කරන්න විශාල ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. අපි මේක තව ලබපු ජයග්‍රහණයක්. මේවයි ප්‍රතිඵල පස්සේ අපට ලැබෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොතින් කෘෂිකර්මාන්තයේ අලුත් මායිම් වලට අලුත් දැක්මක් සහිතව ගමන් කරන්න විශාල ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. සුහුරු කෘෂිකර්මාන්තය නැත්නම් ස්මාර්ට් ඇග්‍රිකල්චර් නගා සිටවන රුපියල් බිලියන 8.7ක්. ඒ වගේම තමයි කෘෂිකර්මයේ තියෙන කෘෂිකර්මාන්තයන පසුගාමී ක්ෂේත්‍රයක් වන ව්‍යවසාය ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 3.4ක්. ඒ වගේම වාරි මාර්ග සංවර්ධනය සඳහා විශේෂයෙන්ම සුළු වාරි මාර්ග ව්‍යාපෘතිවල විශාල ප්‍රමාණයක් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පර්යේෂණ ක්ෂේත්‍රය මම විශේෂ ස්ථාන කරන්න කැමති. පහෝගිය වසර 10 පුරාම විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පර්යේෂණ ආයතනවල ඒ ප්‍රතිපාදන කපා හැරලා තිබුණේ. පර්යේෂණ සිදු වුණේ නැහැ. පර්යේෂණ වලින් තමයි නව නිෂ්පාදනය එන්නේ. පර්යේෂණ හරහා තමයි රටවල් සංවර්ධනය වෙන්නේ. අපේ රටේ මේ පාලකය පහුගිය කාලය පුරාම පර්යේෂණ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් කපා හැරලා තිබුණේ. අපේ රටේ පර්යේෂණ කරන්න පුළුවන් හොඳ විද්‍යාඥයෝ විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවල පර්යේෂණ ආයතනවල අනිකුත් ආයතනවල හිටියත් ඒ ප්‍රතිපාදන නොවැතිවීම හරහා නව නිෂ්පාදන අපේ රටේ බිහිවුණේ නැහැ. ඒ නිසා මේ අයවැය විශාල කාරණයක්, විශාල වැදගත් කාරණයක් තමයි පර්යේෂණ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. එයිනුත් වැඩි ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා. ඒ නිසා මම සතුට වෙනවා අපේ විශ්වවිද්‍යාලයෙන් එවගේ පර්යේෂණ ආයතනවල වලින් එන මන්ත්‍රීවරයෙක් වශයෙන් මට ඉතාම සතුටක් දැනෙනවා මේ අයවැය සම්බන්ධව, මේ පර්යේෂණ ප්‍රතිපාදන වැඩි කිරීම සම්බන්ධව. ඒ වගේම තමයි තව විශාල ක්ෂේත්‍රයක් තමයි අපේ රටේ විශාල විභවයක් තියෙන කුරුඳු කර්මාන්තය. තේ කර්මාන්ත සඳහා සමහරවල් අපිට කතාවලට අහන්න ලැබුණා. මේ තේ වලට නැත්නම් කුරුඳු වලට
Honorable Professor Abhay Vikrama, you have 2 more minutes.
වෙන් කර මුදල මදී කියලා. අත වශයෙන් තනිතනියෙන් ගත්තොතින් මේ තේ වලට නෙමෙයි කුරුඳු වලට නෙමෙයි ඒකට මේ අපි අයවැය තියෙන අපි වෙන් කර මුදල අඩුවෙන් වගේ පෙන්වන්නට මේක සමස්යක් වශයෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනකොට, ග්‍රාමීය වාරි කර්මාන් සංවර්ධනය වෙනකොට, ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනය වෙනකොට ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ මේ ක්ෂේත්‍රවලටමයි. ඒක සමස්යක් වශයෙන් ගතොතින් මේ ක්ෂේත්‍ර විශේෂයෙන් යටතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා මේ ක්ෂේත්‍ර වර්ධනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කසල කළමනාකරණය. මේක නොසලකා හැරපු ක්ෂේත්‍රයක්. අපි දකිනවා වෙහි කාලවල නගරවල අපට ඇවිදින්න බෑ කසල තියෙන පාරේ. මේ ප්‍රශ්නෙට විද්‍යාත්මක දැක්මක් මේ පසුගිය පාලනයන්ට තිබුණේ නෑ. ඒ නිසා අපේ පාලනය තුළ අපි මේ කසල කළමනාකරණයට ප්‍රමුඛස්තය දීලා තියෙනවා. වෙන රටවල කසල කියන්නේ අත වශයෙන්ම බලශක්ති නිෂ්පාදනයට, ඒ වගේම කාබනික පොහොර නිෂ්පාදනයට, වෙනත් ප්‍රතිචක්‍රීකරණය හරහා වෙනස් නිෂ්පාදනවල අමුද්‍රව්‍යයක්. මේක මුදල් අපේ අයවැය හරහා විශාල ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හරහා ඒක විද්‍යාත්මක වශයෙන් සිදු කිරීම හරහා අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් මේ හරහා ලබා දෙන්න. මේ හරහා අපි දකිනවා මේක සමස්ත අයවැයක්. මේක එක එක කෑලි වෙන වෙනම අරගෙන අපි කතා කරන්න බෑ. මේක සමස්තයක් වශයෙන් බලලා තමයි කතා කරන්න වෙන්නේ. මේ අයවැය ක්‍රියාත්මක, මේ තමයි මංගල අයවැය. මේක ක්‍රියාත්මක කිරීම හරහා අපි විශ්වාස කරනවා අපි අර බලාපොරොත්තු වෙච්ච ලස්සන ජීවිතයක් පොහොසත් රටක් කියන සංකල්පයට ඉතා කෙටි කාලෙ ළඟා වෙන්න පුළුවන් මූලික අඩිතාලම මේ අයවැයෙන් ලැබෙයි කියලා. අවසාන වශයෙන් අපි කලින් කතාවේදී අපේ මන්ත්‍රීතුමා සඳහන් කරා අපේ පහුගිය මාස 2-3 තුළ මහ විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා කියලා. මම කියන්න කැමතියි ඒ සංඛ්‍යාලේඛන අනුව 2023 අවුරුද්දේ මනුෂ්‍ය ඝාතන
පන්සිය හැත දෙකක් සිදුවෙලා තියෙනවා. විසි හතරය අවුරුද්දේ පන්සිය පනස්පාක්. එවගේ බරපතර තුවාල සිදුකිරීම් දෙදස් විසිදුන අවුරුද්දේ එදදාස් හාර්සිය පනසතයි දෙදස් විසිහතර අවුරුද්දේ එක්දාස් තුන්සිය හතරි සටයි. මේ වගේ විශාල ප්‍රමාණයක් මේක ඇත්තවශයෙන් මේ අපරාධ මේ ඝාතන මේ අපේ ආණ්ඩුවේ මේ ආස්තුල ප්‍රතිඵල නෙමෙයි, ඒ තමුන්නාන්සලාගේ ආණ්ඩුවල හදපු සංස්කෘතියේ පළ විපාක තමයි මේ අපිට අදත් පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම කියමින් අපි බලාපොරොත්තු වෙච්ච මේ ඉලක්කය මේ හැරවුම් ලක්ෂ්‍ය අපි ළඟා කරගත්තා, අත්පත් කරගත්තා. මේක අපි ඉතාම කෙටි කාලයක් තුළ අත්පත් කරගන්න අවශ්‍ය හැකියාවක් තියෙන
ජනතාවක්
තමයි අපිත් එකතු වෙලා තියෙන්නේ. එහෙම කියමින් අපි මගේ වචන ස්වල්පෙ මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.